Why do people want to be at work? To feel heard, appreciated, part of something, and to know there's a career path for everyone. Inclusive workplaces are linked to increased innovation, productivity, and employee satisfaction. Make your organisation a place where people want to be. For inclusion and diversity training, visit inclusion-program.com.au.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමකෙන්
සෑම වසරකම අප්‍රේල් මාසේ 17 වෙනිදාට තමයි ලෝක හිමෝෆීලියා දිනය දෙන්නේ. ඉතින් මේ හිමෝෆීලියා රෝගය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම තමයි මෙහි අරමුණ වෙන්නේ. කොහොම නමුත් ඔස්ට්‍රේලියාවේ සිදු කරලා තියෙන මෑතකාලීන පරීක්ෂණ මගින් හෙළි වෙලා තියෙනවා මේ හිමෝෆීලියා රෝගය ඇතුළු රුධිර වහනය සම්බන්ධයෙන් වන රෝග පිළිබඳව ඔස්ට්‍රේලියානුවන් තුළ දැනුවත්කමේ අඩු බවක් තිබෙනවා කියන කාරණාව. ඉතින් මේ මාසේ 17 වෙනිදාට යෙදෙන මේ හිමෝෆීලියා දිනයට සමගාමීව අපි SBS සිංහල සේවෙන් අද දවසේදී අවධානය යොමු කරන්න කල්පනා කරන්නේ මේ හිමෝෆීලියා රෝගය කියන්නේ මොකක්ද සහ මේ රෝගය පාලනය කරන්නේ කොහොමද කියන කරුණු කාරණා ගැන. ඉතින් මේ කතාබහට අපිත් එක්ක දැන් වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි සිට සම්බන්ධ වෙනවා දියවැඩියා කළමනාකරණය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන විශේෂඥ උපදේශක වෛද්‍යවරියක වශයෙන් කටයුතු කරන ෂර්මිලා ජයසිංහ. අයිබෝන් වෛද්‍යතුමිනි, සුබදාසනක් කියලා ඔබ පිළිගන්නෝ?
අයිබෝන් නිකුණ, සුබදාසනක්.
හොඳයි වෛද්‍යතුමිනි, දැන් මේ හිමෝෆීලියා රෝගය කියන්නේ මොකක්ද සහ ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වෙන සාධක මොනවද කියන කාරණාවත් එක්ක මෙහෙමනම් අපේ කතාබහ පටන් ගමු.
ඔව් නිපුණ, හීමෝෆීලියාව කියන්නේ ඇත්තෙන්ම පරම්පරාගත රුධිර රෝගයක්. ඒ කියන්නේ හීමෝෆීලියා රෝගියෙක්ගේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ පරිදි ලේ කැටි ගැසීම සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා සාමාන්‍ය පුද්ගලයෙක් යම් කිසි තුවාලයක් හැදුනහම තුවාලෙන් ලේ වහනය වෙනවා යම් කිසි කාල සීමාවක් ඇතුළත. නමුත් ටික වෙලාවක් යනකොට ඒ රුධිර කැට ගැසීමක් ඇතිලා රුධිර වහනය නතර වෙනවා. නමුත් හීමෝෆීලියා රෝගියෙක්ගේ වෙන්නේ මේ රුධිර කැට ගැසීමේ ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඒක ජානගත රෝගයක්. ඒ කියන්නේ දෙමව්පියන්ගෙන් දරුවන්ට උපතේදීම උරුම වන ජානමය තත්ත්වයක්. මේ රුධිර වහනය නැවැත්වීමට අවශ්‍ය අපේ ශරීරයේ තියෙනවා විශේෂ ප්‍රෝටීන් වර්ගයක්. ඒවට අපි කියන්නේ කැටිගැසීමේ සාධක, හෙවත් ක්ලොටින් ෆැක්ටර්ස් කියලා කියනවා. මේ ක්ලොටින් ෆැක්ටර්ස් වල උදව්වෙන් තමයි අපේ රුධිර කැටගැහෙන්නේ සාමාන්‍ය කෙනෙකුගේ. නමුත් මේ හීමෝෆීලියා රෝගියෙක්ගේ වෙන්නේ මේ රුධිර කැට ගැසීමේ සාධක නිසි පරිදි අවශ්‍ය ප්‍රමාණයෙන් ඒ පුද්ගලයාගේ ශරීරයේ නිපද වෙන්නේ නැහැ. ඒ හින්දා මේ රුධිරයේ කැට ගැසීම නිසි ආකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මෙම රෝගීන් හුඟක් රුධිර වහනය වීමට ලක් වෙනවා. මේක තමයි ඇත්තටම හීමෝෆීලියා රෝගියෙක්ගේ සාමාන්‍යයෙන් ශරීරයේ වෙන ක්‍රියාවලිය.
හොඳයි වෛද්‍ය ශමිලා, දැන් මේ හිමෝෆීලියා රෝගයේ විවිධ වර්ග තියෙනවා කියලා අපි අහලා තියෙනවා, හිමෝෆීලියා A සහ B කියලා. ඉතින් මේ වර්ග පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්?
ඔව් නේපුණ, මේකේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා, හිමෝෆීලියා A සහ B කියලා. ඒ කියන්නේ බහුලවම දකින්නට ලැබෙන වර්ගය. ඒ කියන්නේ මේක වර්ග කිරීමකට ලක් කරන්නේ ඒ රුධිර කැට ගැසීමේ සාධක නිපද වෙන ඒ ක්‍රියාවලියේ තියෙන ප්‍රශ්න අනුව තමයි මේක ඒ සහ බී කියලා වර්ගවලට බෙදන්නේ. හීමෝෆීලියා ඒ රෝගියෙක්ගේ සාමාන්‍යයෙන් අඩුවෙන් නිපද වෙන්නේ මේ ක්ලොටින් ෆැක්ටර් 8 කියන එක. ඒ කියන්නේ රුධිර කැට ගැසීමේ සාධක අපි නම්බර් කරලා තියෙනවා 1 සිට 13 දක්වා. ඒකෙන් සාධක 8 කියන එක තමයි නිපද වෙන්නේ නැත්තේ මේ හීමෝෆීලියා රෝගීන්ගේ ඒ වර්ගයේ රෝගීන්ගේ. B වර්ගයේ රෝගීන්ගේ ක්ලොටින් ෆැක්ටර් 9 කියන එක තමයි නිපද වෙන්නේ නැත්තේ. මේ B කියන වර්ගය එතරම් බහුල නැහැ ඒ කියන වර්ගය තරම්. ඒ රෝගීන් තමයි අපිට නිතර අපේ සායනවල නිතර හමු වෙන්නේ.
වෛද්‍යතුමිනි, මම ඊළඟට කැමති ඔබෙන් දැනගන්න මේ හිමෝෆීලියා රෝගය සම්බන්ධයෙන් රෝග විනිශ්චය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා.
ඔව්, මේක අපි මුලින්ම කිව්වනේ මේක ජානගත රෝගයක් කියලා. එතකොට මේකේ රෝග ලක්ෂණ 15 අනුව තමයි අපි හුඟක් වෙලාවට පුද්ගලයෙක් රෝග විනිශ්චයකට ලක් වෙන්නේ රෝග ලක්ෂණ 15 වුණොත් පමණයි. මොකද සාමාන්‍යයෙන් රූටීන්ලි මේ වගේ මේ රෝගය සඳහා ස්ක්‍රීනින් වීමක් කොහෙදිවත් වෙන්නේ නැහැ. පවුලේ කාට හරි හීමෝෆීලියා තිබුණොත් හැරෙන්න වෙන අවස්ථාවකදී මේක චෙක් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි මුලදිම පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් සැක කිරීමක් ඇති වෙන්නේ අපි හිතමු රෝග ලක්ෂණ 15 තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ට නිතර ඇතිවන රෝග ලක්ෂණේ තමයි සුළු තුවාලයකින් පවා අධික ලෙස ලේ ගැලීමක් වෙන්න පුළුවන්. ඒකන කුඩා වයසදි පොඩි ළමයි කුඩා වයසදි නිතර දුව පයින වයසේද එහෙම පොඩ්ඩක් වැදුනහම නිතර ලේ බැසීම් වගේ ඇතිනවා, තැලීම් වගේ දේවල් නිතර ඇඟ පුරා දක්නට ලැබෙනවා. ඒ වගේම යම් පුද්ගලයක ශල්‍ය කර්මයකට භාජනය වුණොත් ශල්‍ය කර්මයේදී රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලිය පරක්කු වෙලා අධික රුධිර වහනයකට ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාන්තාවක් නම් ඔසප් වීමේදී සාමාන්‍ය කාන්තාවකට වඩා ගොඩක් රුධිර වහනයකට ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරූපතකදී ඒගොල්ලෝ අධික ලෙස රුධිර ගැලීම් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ගොල්ලන්ට නිතර එන අනිත් රෝග ලක්ෂණය තමයි සන්ධිවලට සහ මස්පිඩුවලට ලේ බැසීම ඇති වෙනවා. කියන්නේ හන්දි දිමෙනවා. ඊට පස්සේ ඒවා ස්කෑන් කරලා බලනකොට හුඟක් වෙලාවට ලේ තමයි හන්දි වලට බැහැලා තියෙන්නේ. හරි නැත්නම් මස්පිඩු වල ලේ එකතු වීමක් වෙලා මේ වගේ රෝග ලක්ෂණ තමයි හුඟක් වෙලාවට මේගොල්ලන්ට ප්‍රථමයෙන් පහළ වෙන්නේ. ඒතකොට මේ වගේ රෝග ලක්ෂණයක් තියෙන කෙනෙක් වෛද්‍යවරයෙක්ගේ අවධානයට යොමු වුණාම වෛද්‍යවරු අදාළ රුධිර පරීක්ෂණ කරනවා. ඒ විශේෂිත රුධිර පරීක්ෂණ කිරීමෙන් තමයි අපි රෝග විනිශ්චය කරන්නේ. ඊට පස්සේ මේක ඒගොල්ලන්ගේ පවුලේ තනිත් අයට සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න ජානමය පරීක්ෂණත් කරන්න පුළුවන්. මේ ආකාරයට තමයි හුඟක් වෙලාවට රෝග විනිශ්චය සිද්ධ කරන්නේ.
හොඳයි, අපි හිමෝෆීලියා රෝගය සම්බන්ධයෙන් කරුණු කාරණා බොහොමයක් කතා බහ කළා. වෛද්‍ය ශර්මිලා, දැන් අවසන් වශයෙන් මම කැමති ඔබෙන් දැනගන්න හැම රෝගයකම වගේ මේ සංකූලතා තියෙනවා. ඉතින් මේ හිමෝෆීලියා රෝගය තත්ත්වෙනුත් පුද්ගලින්ට සංකූලතා තියෙනවද? ඒ වගේම ඒ සඳහා මොන වගේ විසඳුම්ද තියෙන්නේ කියලා.
ඔව්, ඇත්තටම මේක රුධිර ගැට ගැසීම සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ප්‍රධානම සංකූලතාවය තමයි මේ ගොල්ලන් අධික රුධිර වහනයකට ලක් වීම. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ විවිධ අවස්ථාවලදී රුධිරය ගැට ගැසීමේ ප්‍රමාද වීම නිසා ඒගොල්ලන්ට සමහර ලාවට ජීවිත තර්ජන පවා ඇති වෙන්න පුළුවන් අධික රුධිර වහනය නිසා. ඊට අමතරව මේ හීමොෆිලියා රෝගීන්ගේ නිතර ලේ බැසීම ඇති වෙනවා හන්දිවලට. හුඟක් වෙලාවට නිතර නිතර එකම හන්දිවලට ලේ බැසීම ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් ඇතිවන ක්‍රියාවලිය නිසා හන්දි ආතරයිටිස් වගේ හන්දි නරක් වීම වගේ ඒ වගේ දීර්ඝකාලීන ප්‍රශ්න වලට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මස්පිඩු වලට ලේ බැසීමෙන් ඒ වගේ මස්පිඩු වලට සංකූලතා ඇති වෙන්න පුළුවන්. ප්‍රධානම වශයෙන් ජීවිත තර්ජනයක් ඇති වෙන සංකූලතාවය තමයි අධික රුධිර වහනය. එතකොට මේක අපි කොහොමද විසඳුම් දෙන්නේ මේ වගේ රෝගියෙකුට? අවාසනාවකට මේ රෝගය අපි කියවනේ ජානගත වෙන රෝගයක් කියලා. ඒ නිසා ඒගොල්ලන්ට නිත්තාවට සුව කිරීමක් කරන්න බැහැ මේ රෝගය. නමුත් ඒ රුධිර වහනේ වැළැක්වීමට සහ අධික රුධිර වහනේ පාලනය කිරීමට බෙහෙත් සහ ඒ සඳහා විවිධ ක්‍රියාවලි අපි කරනවා. එකක් තමයි අපි අඳුනගත්තොත් රෝගිය අඩු වයසේදී ඒගොල්ලන්ට අපි විශේෂ උපදෙස් දෙනවා ඒගොල්ලන්ගේ ජීවන රටාව සම්බන්ධයෙන්. ප්‍රධාන වශයෙන් ඒගොල්ලන්ට අපි පුළුවන් තරම් අවවාද දෙනවා අනතුරු වලට ලක්වීමෙන් අවම කරගන්න කියලා. කන්ටැක්ට් ස්පෝර්ට්ස් කියලා කියන්නේ අපි නිතර ගැටීම ඇති වෙන ස්පෝර්ට්ස් වලට එහෙම මේගොල්ලන්ව යොමු කරන්නේ නැහැ හුඟක් වෙලාවට මේ හීමොෆීලියා රෝගීන්. ඊට අමතරව ඒගොල්ලෝ රස්සාවකට යනවා නම් අවදානම් සහිත රස්සාව යන්ත්‍ර සූත්‍ර භාවිතය වගේ කරන රස්සාවල් ඒ වගේ දේවල් වලින් අපි පරිස්සම් වෙන්න කියලා ඒගොල්ලන්ට ජීවන රටාව වෙනස් කරගන්න උපදෙස් දෙනවා. ඊට අමතරව මේගොල්ලන්ව රෝග විනිශ්චයෙන් පස්සේ විශේෂ සායන තියෙනවා ප්‍රධාන රෝහල් වල. ඒගොල්ලන්ව විශේෂ සායන වලට යොමු කරනවා. මේ සායන වල රුධිර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු මේගොල්ලන්ව රෙගුලර්ලි ෆලෝ අප් කරනවා. ඊට අමතරව මේ රෝගීන් විශේෂිත ශල්‍ය කර්ම වලට එහෙම නැත්නම් දරූපත් වලට භාජනය වෙන අවස්ථාවලදී ඒ සඳහා අවශ්‍ය ක්‍රියාවලි අරගෙන ඒගොල්ලන්ගේ ඇඟේ අඩු ක්ලොටින් ෆැක්ටර් එක අපි පිටින් ලබා දෙනවා ඒගොල්ලන්ට රුධිර වහනය අවම කරන්න. ඊට අමතරව පවුලේ කෙනෙක් එක රෝගියෙක් හඳුනා ගත්තාම ඒ රෝගියාගේ පවුලේ අයව චෙක් කරලා මේක ජාන පරීක්ෂණ වලට ලක් කරනවා. ඊළඟ පරම්පරාවට මේක යන එක යනවද නැද්ද කියලා බලා ගන්න. ඒ වගේම ප්‍රධානම දෙයක් තමයි නෑදෑ විවාහවලදී හුඟක් වෙලාවට අපි ප්‍රධාන වශයෙන්ම අවවාද දෙන එකක් තමයි ඔයා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි ළඟ නෑදෑයෙක් විවාහ කර ගන්නවා නම් මේ වගේ ජාන පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද ඒ ළඟ එකම පරම්පරාවේ නෑදෑයෝ ළඟ නෑදෑයෝ විවාහ වීමකදී මේ වගේ අධික හීමොෆීලියා රෝගය සහිත දරුවන් බිහි වෙන්න පුළුවන්. එම නිසා ඒ වගේ අවස්ථාවලදී ප්‍රධාන වශයෙන් අවවාද කරනවා මේගොල්ලන්ට ජානමය පරීක්ෂාවකට ලක් වෙන්න කියලා දරුවන් හදන්න ප්‍රථමව.
හොඳයි, මේ මාසේ 17 වෙනිදාට එදින හිමෝෆීලියා දිනයට සමගාමීව PSB සිංහල සේවයෙන් අද අවධානයක් යොමු කරමින් සිටියේ හිමෝෆීලියා රෝගය සම්බන්ධයෙන් වගේම ඒ රෝගය පාලනය කරන්න ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියන කරුණු කාරණා ගැන. ඉතින් මේ කතාබහට අපිත් එක්ක වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සිට සම්බන්ධුනේ දියවැඩියා කළමනාකරණය පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන විශේෂඥ උපදේශක වෛද්‍යවරියක වශයෙන් කටයුතු කරන ෂර්මිලා ජයසිංහ වෛද්‍යතුමිය. ඉතින් එහෙමනම් වෛද්‍යතුමිනේ ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ආකාරයෙන් අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්.
අයිබෝවන් සුබ දවසක් නිකුණා.
SBS
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 SBS Radio.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න. SBS සිංහල Facebook පිටුව follow කරන්න.
SBS is Australia's most trusted multilingual broadcaster. Our listeners are loyal, highly engaged, and have supported countless local businesses. We offer advertising packages for businesses of all sizes. Our experienced sales team will guide you through the process of owning a great campaign. Bring your own ad or have our production team make you something in one of our 68 languages. Start the conversation with your new audience today. Email sales@sbs.com.au.